Kebantutuma, Bantumari Minari Dahai.
Garu, Nihoja Katana Angatumani. Vidayaka Janathipati Dureya Pilibandava, Yahoo Screen Pilibandava, Janathawa Vimukti Peramuna, Patten Idiripat Kala Thibena Me, Kaltabim Vivadayedi Karunu Kipayak Dakwanna Kamathi. Ehidi Velawa Itama Seemitha Nisa. Mulinma Kiyanna Kamathi Ada Ude Methana Me Athiveti Vivadaya Pilibandava. Adahasak Idiripat Karanna Awashyai Ekak Tamai. Then pasu metana apita penawa visheshayenma parlimentuwe miriskudu ganalla kathanaka putu ussagena gihilla me parlimentuwe mantriwarunge varaprasada minissunta niyojana karan tibena aitiya saha mulim ullanghane kara deshapana washeen thradabave paturatama giyapu rajapaksha maitripala kandayama ada Katanakavaraya, Vipakshanakavaraya Vashin, Sambandhan Mahata, Neme, Rajapaksha Mahata Kila Prakashakarama, Nak Katanakavaraya, Duhutmudunin Tabala, Vandinapuduna Tatradam Patalati Bima Dakamapita Hinayan. Me Deshapalna Katanakavaraya Nyoga Pilibandu Apita Viva Dakna Api Hita Neh Api Yet Prakashakala Daval Migir Rajaniel Natu Mukadoya Rajapaksha Kalya Pahugia, Urdu Tune Makare, Nioja Katana Gatumani, Davalta Rajapaksha Kino, Minisunta Pain, Rata Maitri Pale Kino, E Dekema Vasigan, Enisa Tamapi Hamadam QA, Eko Vipakshinuna, Vipakshina, Andurna, Anduina, Dekama Kanda Baki, Evela Apita Tadda Vichanakara, Janata Mutrun, Exajat Kapaksha Uda Korna, Akatamekadiki, Apikomat. එක කෙනාකම දේශපාලන විචේතන මත අපේ තීන්දුව ගන්න පක්ෂයක් නෙමෙයි. අපිට අපේ ස්ථාවරයන් තිබෙනවා. අපි හොඳට සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා. ඒ තීන්දුව වලට අපි වැඩ කරනවා. නමුත් ඒ මේ කණ්ඩායම අපි දිගටම කිව්වා මේගොල්ලෝ දවල්ට රාජපක්ෂ රාට මෛත්‍රී පාලකේ. ඒක කරු නියෝජ්‍ය කතානායක තිබුණේ ඔක්තෝබර් 26 වෙනිදා ඔප්පු කළා. ඔක්තෝබර් 26 ඉත අපූර්වට ඔප්පු කළා. රාජපක්ෂ මහතාට තමගේ හොර දූෂණ නඩු ටික බේර ගන්නත් තමන්ගේ බලතන්හාට නැත ජනාධිපති වෙන්නත් හම්බ කර ගන්න ඕන කමකුත් ඇති ඒ නිසා 26 වෙනිදා මේ දවල් මිගල රෑ ඩැනියෙල් එක දවල්ම ගෙනාවා දැන් ඒවල් විලිලජ්ජාව නැතුව එහෙම කරපු අය කතානායකතුමාට ලංකා ඉතිහාසයේ කියන්න පුළුවන් නරකම වචන වලින් කතා කරපු තුච්චම වචන වලින් කතා කරපු නින්දිතම ලෙස හැසිරිච්ච මට ඒ වචන මම කියන්න යන්නේ නැහැ අදහගන්න බැරි තරම් තුච්චභාවයට පත් වෙච්ච කණ්ඩායමක් අද කියනවා කතා මම දැක දිනේෂ් ගුණවන්දන මහත්මයා ඊ කියනවා කතානායක වරයාගේ තීන්දුව අවසාන තීන්දුවයි කියලා මම කියන්නේ හරියට ඔය කණ්ඩායම දන ගහලා වඳින්න ඕන මෙතන කතානායක තනතුරට දන ගහලා වඳලා සමාව ගන්න ඕන තමන් කරන ලද අපරාධවලට ඔය කණ්ඩායම පමණන්නේ එක්ක මේ රටේ පාර්ලිමේන්තුව ගරු කතානායක අපි පිළිගන්නවා ලංකාවේ වමේ ව්‍යාපාරයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විශාල කාර්යභාරයක් කරලා තිබෙනවා ඒක විශේෂයෙන් එන්නම් පෙරර මැතුමාගේ ඉඳලා අපි මේ පාර්ලිමේන්තුව දොහොත් මුදින් තබා ගන්න තැනක් නෙමෙයි මේක එක තැනක් පමණයි මේක වංචායෙන් දූෂණයෙන් පිරිත්තනක් බව අපි දන්නවා නමුත් අපි මේ ශබ්දාවට ආවට පස්සේ මේකේ සදාචාරය සම්ප්‍රදාය ගරු කරමින් වැඩ කරනවා නමුත් ඒවා දොහොත් මුදින් පිළිගන්නවා කියලා කියන මේ රාජපක්ෂ මෛත්‍රීපාල කල්ලිය එකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමහර තත්ත්වයන්ට දිහා ඔල්ලුණා පිහි අරගෙන ඇවිල්ලා අපිට නොසලකා හරිනව නෙමෙයි නමුත් අවුරුදු තුනමාරම කතානායක තනතුරට කොපමණ නම් අපහාස කරමින් දෝ කණ්ඩායම හැසිරුණා අද එතනින් මොකක්hari ආට පස්සේ අද ඒක උස්ස ගන්න හදනවා එදී ඒ නිසා අපි කියන්නේ ඉස්සෙල්ලම මෙතන වැඩිපුර ඒ කාලේ හිටියේ ඒගොල්ලෝ මේ පුටු වල නෙමෙයි මැද නෙමෙයි කාපට් එකේනේ කාපට්ටකට ඇවිල්ලා කතානායක පුටුවට ඒගොල්ලෝ දැන් ගහලා වඳින්නෝ කියලා සමාව ගන්නෝ. ඒ වගේම අපි කියන්න කැමතියි දැන් අපි සතුට වෙනවා ගරු කතානායකතුම නියෝජ්‍ය කතානායකතුම මේ ජන බලය කියන්නේ හරි ප්‍රබල දෙයක්. දැන් මේ අගමැතිකම් ගන්න ගිහිල්ලා දැන් විපක්ෂනායකකම බේරගන්නයි තමන්ගේ මන්ත්‍රීකම බේරගන්න දඟලන එක දැක්කම අපිට සතුටු හිතෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරන සටනටත් කොච්චර බලයක් තියෙනවද කියලා. හැමදාම මේ රාජපක්ෂ කල්ලිය කටයුතු කරේ අනිත් පක්ෂ වගේම ගොඩක් වෙලාවට අනිත් නායක වගේම වැඩිපුරම කටයුතු කරේ මේක වලට බලතණ්හාවට. ඒ නිසා කඩිමුඩියේ තමයි කඩි කුලප්පුවෙන් තමයි තීන්දු ගත්තේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හත් පොලේ ගාගත්තා. හතට බිඳුව වශයෙන් නන්නත්තාර වුණා. ඊට පස්සේ ඒ විසුරුවල දවස් දෙකකට පස්සේ තකහණියේ ගිහිල්ලා ගත්ත පොදු පෙර මොනවාද පොහොට්ටුවේ සමාජිකත්වය. දැන් මෙතන බොහෝම අසරණ වෙලා බොහෝම දුක හිතෙන විදියට දැන් ඉතින් ඤම්පචං ගානව, දැන් ඉතින් බොහෝම අඬවැඩියා දොඩනවා. සමාජිකත්වයේ ගත්තේ නැහැ අරකට මේකල. මේ පල් බොරුකාරෝනේ. මේ දැන් තමන්ට දේශපාලන වශයෙන් කොන්දක් තියෙන නියෝජ කතානායකතුමනි, අපි සමාජිකත්වයේ ගත්ත කියලා කියන්නේ. මොකද ඕවා ඒ ෆොටෝ දාලා ට්විටර් වල දාලා රාජපක්ෂට කඩේ යන රාජ්‍ය මාධ්‍යයි පෞද්ගලික මාධ්‍යයි කියලා මේ ඔක්කොම කළා. මේ ඔක්කොම කළා. ඒ කළෙත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා අන්දස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තිබිච්ච බලය ඔහුට කීකරු දේශපාලන මණ්ඩලයකට ගත්තට පස්සේ තමයි ඔය රාජපක්ෂ මහත්තයලා ඊළඟ දවසේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කම සමාජිකත්වයේ ගත්තේ පොට්ටුවේ. දැන් අරන් ගිරුනේ නැහැ කියලා. මේ වගේ දේශපාලන වශයෙන් කොන්දක් නැති. තමන්ට තියෙන අර පෞද්ගලික නාලිකා දෙක තුනක් තියෙනවා රාජපක්ෂගේ සාක්කුවේ ඉන්න. ඒවයි තියෙන්නේ ප්‍රවෘත්ති නෙමේ රාජපක්ෂගේ වාහිනී. රාජ්‍ය නාලිකත් එහෙම තමයි පහුගිය දවස් දෙනකන් තිබුණේ. දැන් ඒක UMP එකට හැරිලා තියෙනවා. ඉතින් ඔය ඕවයින් පච කියලා මිනිස්සු ගොනාට අඳන්න පුළුවන් කියලා හිතනවා. දැන් ඒ පච වාහිනී වලින් රාජපක්ෂ වාහිනී වලින් බොරු කියලා මිනිස්සු අඳන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඒ පච වාහිනී වලට රාජපක්ෂ වාහිනී වලට වඩා මේ රටේ සෝෂල් මීඩියා බලවත්, මේ රටේ මිනිස්සුගේ හෘද සාක්ෂිය බලවත්. අපි සතුට වෙනවා ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, රාජපක්ෂත් එක්කම ඒ පච වාහිනීත් ඒ තරමට අතර පත් කරගන්න පුළුවන් වෙච්ච ගැන ජනතාව ඉදිරි. ඒ නිසා මේ විධායක ජනාධිපති ධුරයේ සම්බන්ධව කරුණක් දෙයක් කියන්න ඕන නිසා කෙටි කාලයක් තියෙන නිසා අපි කියන දේ තමයි අද ජනාධිපතිවරයා මේකත් කියනවා. ජනාධිපතිවරයා දැන් එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කරන ඒගොල්ලෝ දැන් මේ පැත්තෙන් සල්ලි වලට හරි තනතුරු වලට හරි අරගෙන රටේ තනතුරු දීලා ඇමති මණ්ඩලයක් හදාගන්න හදන. අපිට ඒක අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විකිනීම අපි වැරදී ගෝ. අපි දෙකට මේ නිසා අපේ රෝඩ් මැප් එකේ කිව්වා එකට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් දිය යුතු නීති මාර්ගයෙන්, දෙක විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. ඊළඟට වහාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදන්න හදන්නේ මේ කුමන්ත්‍රණයේදී ඇමතිකම් දරපු මේ තක්කඩි කණ්ඩායමම සල්ලි වලට හෝ තනතුරු වලට අරගෙන ඒ නිසා උන්ට සදාචාර බලයක් නැහැ දිගට මේක පාලනය කරන්න අර කරුණු දෙක කරලා යන්න ඡන්දකට කියන. නමුත් දැන් අපිට පේනවා පාත්‍රවල තියෙනවා මාධ්‍යවල තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා කියලා එයාගේ පක්ෂේ ඉඳලා ගියපු කට්ටියට ඇමතිකම් දෙන්නේ නැහැ. දැන් මම හිතනවා මේකත් ගරු නියෝජ කතානායකතුමේ ජනාධිපති ධුරයේ සම්බන්ධ අලුත් තත්ත්වයක්. අලුත් තත්ත්වයක් නේ මේක. දැන් එක නපුරු තත්ත්වයක්. මොකද දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ළඟට කවුරු හරි එනවනම් එයාගේ පැත්තට එනවනම් එයා ළඟට එනවනම් එයාට ඕන කෙනෙක්ට ඇමතිකම් දෙනවා. එයා ඕන කෙනෙක්ට ඇමතිකම් දෙනවා. එයා UMP එකෙන් දාවේ, TN එකෙන් දාවේ ඕන කෙනෙක් ආවම දෙනවා. එයා එයාගේ බලය වෙනුවෙන් නම් එයාගේ බලය වෙනුවෙන් නෙමෙයි නම් එන්නේ. ආ දෙන්නේ. දැන් ඒක ඒක තමයි අපි අහන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ කාට දුන්නන් දන්නත්. මොකද කාට දුන්නන් තත්ත් රට වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි අහන දේ තමයි ජනාධිපතිවරයා ළඟට එයාගේ දේශපාලන වෙනුවෙන් තමයි යා ජනාධිපති වඳුර පාවිච්චි කරන්නේ. ඒක රාජපක්ෂලත් කරා, මෛත්‍රීපාලලත් කරා, ඊට කලින් කට්ටියත් කළා. ඒ නිසා ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන හේතු ගොඩක් තිබෙනවා. ඒ අතර මම ඒකයි මතු කරන්නේ අද. දැන් කුමන්ත්‍රණය පරදිලා පරද්දලා දවස් 50කට පස්සේ තාම ඇමති මණ්ඩලය පත් කරගන්න බැරි වෙනවා. ඒක ජනාධිපති කසා UMP එකේ ප්‍රශ්න තමයි. නමුත් අපි දකින දේ තමයි ජනාධිපතිවරයෙක්ට තමන්ගේ තනතුර රට වෙනුවෙන් පාවිච්චි කරන්න තියෙන්නේ එයාගේ පුද්ගලික පැවැත්ම වෙනුවෙන් නෙමෙයි. දැනුත් අපිට පේනවා ඒක පාවිච්චි වෙමින් තිබෙන අනිත් පැත්තට කියලා. ඊළඟ කාණේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මාතෘකාවටම අදාළව කතා කරොත් අපි ඔබතුමාට කියන්න කැමතියි දැන් විශේෂයෙන්ම මේ ජනාධිපති තනතුර අහෝසි කරන්න කියලා අපි කියන්නේ. මේ තනතුර යම්කිසි මතයක් තියෙනවා, මේ විශේෂයෙන්ම අපේ රටේ දෙමළ මුස්ලිම් ජනතාවන්ට යම්කිසි විශේෂ හැකියාවක් එනවා මේ ජනාධිපති තනතුරෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ඉතිහාසයකට සාක්ෂි දරන්නේ නැහැ. මටකට වෙලාවනති සමන් ඉතා සංශිප්තෝ කියන්න ඔබතුමා දන්නවා ජනාධිපතිවරේ බලයට පත් කරන චන්දකදී දෙමළ හෝ මුස්ලිම් ජනතාවට යම් යම් ආගමික කණ්ඩායම් වලට යම් බලයක් එනවා ඔහුට කේවල කරන්න අපේ ඡන්ද මෙච්චර අපිට තියෙනවා ලක්ෂ 5ක් තියෙනවා 10ක් තියෙනවා 2ක් තියෙනවා මේක අපි ඔබතුමාට දෙනවා ඔබතුමා මේවා පොරොන්දු වෙන්න කියලා. ඒ නිසා ජයආජාවතන ජනාධිපතිතුමාගෙන් පස්සේ ආපු හැම ජනාධිපතිවරේ හැම ජනාධිපතිවරේකම ජයආජාවතන මහත්තයාගේ සමහර වෙන්න පුළුවන් දිගටම මේ එක එක දෙමළ මුස්ලිම් ජනතාවන්ට විවිධ කණ්ඩායම් වලට පොරොන්දු දුන්නා. රාජපක්ෂලා දුන්නා මෛත්‍රී පාටක් දුන්නා. ඒගොල්ලෝ ඡන්ද කායිදේ පොරොන්දු දුන්නා. හැබැයි විවිධ පොරොන්දු දෙනවා. නමුත් ගෙරොන් නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමා දන්න දේ තමයි ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ඔබතුමා දන්නවා මේ ලක්ෂ 2 5 10 කණ්ඩායම් වලට තියා තමන්ගේ පක්ෂයටවත් ගරු නියෝජ්‍ය කතානායකතුමට බලපෑම් කරන්න බෑ. මොකද ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ඔහු අවුරුදු 5කට කෙලින්ම පත් වෙලා ඉවරයි. ඉතාම දුෂ්කර ව්‍යායාමයක් තමයි දෝෂාභියෝගය කියලා තියෙන්නේ. ඒ නිසා දෙමළ මුස්ලිම් පක්ෂවලට හෝ වෙනත් කණ්ඩායමට සිංහල වෙන්නත් පුළුවන් ආගමික කණ්ඩායම් ඔවුන් හිතනවනම් ජනාධිපතිවරයාට බලපෑම් කරන්න පුළුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලා ඉතිහාසයක වෙලා නැහැ. ඒ නිසා තමයි මුස්ලිම් ජනතාවගේ විරෝධතාවයේ මැද උතුරු සහ නැගෙනහිර ජයා ජනාධිපතිවරයා ජනාධිපති බලතලත් හදිසියේත් පාවිච්චි කළ ඈඳුවේ. ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව විරුද්ධ වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිර්මාණය වීමේ දේශපාලන පදන මේකයි. අවුරුදු 26ක් මුස්ලිම් ජනතාව කියන දේ අහුවෙන ජනාධිපති වරු ඊට පස්සේ ඡන්ද කාලයක එකකදී වපරොන්දු වුණාට කරේ නැහැ. සිංහල සහ මුස්ලිම් ජනතාවගේ එකඟතාවය නැතුව තමයි උතුරු සහ නැගෙනහිර ඈඳුවේ. මොකද ජනාධිපතිට බලපෑම් කරන්න පුළුවන් නියෝජ්‍ය කතානායකතුමනි ඡන්දකදී විතරයි එතුමා බලයට පත් වුණාට පස්සේ බෑ. දැන් බලන්න ලංකා ඉතිහාසයේ දුර්වලම නන්නත්තාරම ජනාධිපතිවරයා දැන් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පාර්ලිමේන්තු බලයක් නැහැ, ඡන්ද පදනමක් නැහැ. පාර්ලිමේන්තු බලයකුත් නැහැ, ඡන්ද පදනමකුත් නැහැ. හැබැයි ඔබතුමා බලන්න ව්‍යස්තාවේ තියෙන බලය නිසා, ඒ බලයට ආරූඪ කරගෙන තිබෙන තීරණය කියන බලය නිසා කොතරම් විනාශයක් ඔහු තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි කියන්නේ ඡන්ද කාලෙකදී කරන්න පුළුවන් බලපෑම පමණයි තියෙන්නේ. ඡන්දෙන් පස්සේ කිසිම පොරොන්දුවක් ඉටු කරගන්න කුඩා දේශපාලන කණ්ඩායම් වලට තියා අදාළ පක්ෂයටත් බෑ. අද ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමා අපි කියන්නේ ඒකයි. අගමැති ක්‍රමයක් යටතේ අගමැති ක්‍රමයේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාද වෙන කෙනෙක්ද කියන එක අපිට අදාළ නැහැ. අගමැතිවරයට මොකද වෙන්නේ? අගමැතිවරයට දිනපතා 113 තියාගන්න ඕන. දිනපතා එතුමා 113 මේන්ටේන් කරන්න ඕන. 1974 කලින් නම් ඡන්ද ක්‍රමයේ වෙනස විතරක් නෙමෙයි, ඒ කාලේ තිබුණේ මේ පක්ෂ දෙකේ බලය පමණයි ගොඩක් දුරට. මොකද නිදහසෙන් පස්සේ මේ පක්ෂ දෙක තමයි පාලනය ගත්තේ. ඒ නිසා මිනිසුන්ට තේරුම් ගන්න මේ පක්ෂ දෙක රට හදන්න බෑ කියන තේරුම් ගන්න යම්කිසි කාලයක් ගියා. 77 විතර වෙනකන් ශ්‍රී ලංකා UMP පක්ෂ දෙකට ඡන්දයක් තිබ්බම සාමාන්‍යයෙන් බහුතරය ආවා. ඔබතුමා දන්නවා 1994 පස්සේ මේ පක්ෂ දෙක එකකටවත් 2010 ඇරුණාම බහුතර ඡන්දයක් අවිල නැහැ. මොකද ඡන්ද ක්‍රමය ගැන කියන්න පුළුවන් ඡන්ද ක්‍රමෙන් ඇත්තටම වාසියක් තියෙන්නේ වැඩි කරගන්න මන්ත්‍රීවරු. හේතුව තමයි මේ පක්ෂ දෙකෙන් ජනතාව ඈත් වෙනවා. මට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පොහොට්ටුවේ සමහර දේශපාලන ඔලුවක් තියෙන කතා කරන්න පුළුවන් මන්ත්‍රීවරු කියලා තියෙනවා. ඉස්සර වගේ තාත්තගෙන් පුතාට UMP වෙන්නේ නැහැ, තාත්තගෙන් පුතාට ශ්‍රී ලංකාව වෙන්නේ නැහැ කියලා. එහෙනම් අද මොන ඡන්ද ක්‍රමයේ තිබුණත් 77 කලින් 80ට 89ට කලින් වගේ මේ පක්ෂ දෙකට බහුතරයක් එන්නේ නැහැ. ඒක දේශපාලන යථාර්ථයක් ඉන්දියාවේ වගේ. අද ඉන්දියාවෙත් මේ පක්ෂ දෙකට බහුතර බලයක් එන්නේ නැහැ. එකතු වෙලා තමයි සන්ධාන වලින් තමයි බලය හදාගෙන තිබෙන්නේ. ඒක තමයි දේශපාලන අනාගතය, දේශපාලන යථාර්ථය. එහෙනම් අගමැති ක්‍රමයක් යටතේ මොන පක්ෂය බලයට පත් වුණත් අනිවාර්ය වශයෙන්ම ඒ පක්ෂයට කරු නියෝජ්‍ය කතානායකතුමනි වෙනත් දේශපාලන කණ්ඩායම් වල සහයෝගය ගන්නම වෙනවා. අන්න ඒ නිසා ඒ අගමැතිවරයාට සිද්ධ වෙනවා කවුරු වුණත් අහුන්කම් දෙන්න. තමන්ගේ පක්ෂයට අහුන්කම් දෙන්න. අපි හොඳටම දැක්කනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ පුම්බගෙන හිටියා. එක්සත් ජාතික පක්ෂය පසුපෙළවත් ගණන් ගත්තේ නැහැ. පසුබලවත් ගණන් ගත නැතුව හිටී. හැබැයි මෛත්‍රීපාල මහත්තයා වැරදියට හරි අගමැති කමින් අයින් කරාට පස්සේ කොහොමද? අම්මෝ එක්සත් ජාතික පක්ෂේ පසුබලත් එක කතා කරන අපිට පේනවා මේ ලොබී hina වෙනවා. ඒ මේ මම කියන්නේ ඒ අඩු ගන්න එක්ස්පීරියන්ස් එක දුන්නට මෛත්‍රීපාල මහත්තයා ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ 113 නැති වුණාම හරියට පොළොට එනවා. මම නම් කියන්නේ ව්‍යවස්ථාවට දාන්න ඕනේ නියෝජක කතානායකතුමනි මොන තත්ත්වයකටද ඇති අවුරුද්දකට සැරයක් සියලු ඇමතිවරු මාසයකට මන්ත්‍රීවරු බවට පත් කරන්න ඕන. රිෆ්‍රෙෂ් කරලා ගන්න ඕන පොළොට ගනන්ලා තියලා ගන්න ඕන. නැත්තම් ගුණාට ඇඳලා දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන. මම කියන්නේ ජනාධිපතිත්වයෙන් දුරත් එහෙම කරන්න මාසයකට මන්ත්‍රී කරන්න ඕන. දැන් මේ සාමාන්‍ය පවුල් වලින් ඇවිල්ලා ඉර ආපු මන්ත්‍රීවරු සාමාන්‍ය පවුල් වලින් බලන්නක ඇමති වුණා. जनाधिपति अंगेमेंट එයාටත් 113 හදා ගන්න උඩුංගම චුට්ටක් අඩු කරගන්න වෙලා තියෙනවනම් දේශපාලන හේතු මත අපිට ඊට වඩා සාමාන්‍ය උඩුංගම අඩු කෙනෙක් අගමැතිකමට ගියොත් මොන පක්ෂෙන් හරි අනිවාර්යෙන් 113ට වෙනුවෙන් අවංක උඩුංගම අඩු කරගන්න වෙනවා. ඒ කියන්නේ මොකද්ද? උඩුංගමට වඩා වැඩගත් වෙන්නේ මොකද්ද? ජන වරමට 120 30ක් හරි වග කියන්න සිද්ධ වෙනවා. අතේ නිසා විශේෂයෙන්ම කියන්නේ දෙමළ මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීතුමාලා හිතනවා ඡන්ද කාලකදී ජනාධිපතිරයට කරන්න පුළුවන් බලපෑම තමන්ගේ අයිතිවාසිකම් ඉටු කර ගන්න පුළුවන් කියලා. ඒක බැරි බව ඔබතුමාලාට පේන්න ඕන පහුගිය කාලේ දිගටම සිද්ධ වුණේ මොකද්ද? දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන් උමනාවන් කැරට්ටලයක් වගේ ජනාධිපතිතුරු පාවිච්චි කරන. මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාවයන් කැරට්ටලයක් වගේ පාවිච්චි කරන. ඒ ඔක්කොම ඇස්සේ බේරුවලදී මුස්ලිම් ජනතාවට ගහනවා. දිගනදී මුස්ලිම් ජනතාවට ගස්සනවා. ඒවට ඒ නිසා අපි කියන්නේ ඒකයි දෙමළ මුස්ලිම් පක්ෂවල සමහර මන්ත්‍රීවරුන්ට නායකයන්ට ඇමතිකම් ගන්න නම් ජනාධිපති ක්‍රමය හොඳයි තමයි. ඇමතිකම් ගන්න හොඳයි. නමුත් ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂාවේදී ඒක වෙන්නේ නැහැ. ඒත් ඒ නිසා කරු නියෝජක කතාවෙත් අපි ඒකයි කියන්නේ ජනාධිපති ධූරය ජනතාවට වග කියන්නේ නැති එකක්. අවසාන වශයෙන් මම දන්න ඔබතුමා මගේ වෙලා ඉවර කියන්න හදන්නේ. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ජනාධිපති ධූරය විනාශ කරනවා. මට වෙලා වෙන දිසා මම සූදානම් වෙලා අපිට කියන්න. ඔබතුමා දන්න එක්සත් ජාතික පක්ෂය ජේආර් ජයවර්ධනගේ සිට පක්ෂ ව්‍යවස්ථාවෙන් නෙමේ රටේ ව්‍යවස්ථාවෙන් පක්ෂ පාලනය කරේ. UMP ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් නෙමේ ජනාධිපති දින බලයෙන් තමයි පක්ෂ පාලනය කරේ. ඒ නිසා ප්‍රේමදාස මහත්තයාගේ යුගයේදී එතුමා විධායක බලතල පාවිච්චි කරා පක්ෂෙට. එසේ එතුමාගේ පක්ෂයට මුනායක ගොඩක් කැඩලා ගියා. එක්සත් ජාතික පක්ෂය අද දුර්වලලා තියෙන එක හේතුව මොකක්ද? ඒ විධායක බලතල වලින් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ සිසි කඩ ගියා. ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ මොකද්ද වෙමින් තියෙන්නේ දැන්? මේක රාජපක්ෂක මරණ පක්ෂයක් බවට පත්ලා තිබෙනවා. ඔබතුමා බලක් මට මං කියන්නම් කරු නියෝජක කතානායකතුමනි එක්සත් ජාතික පක්ෂයට අද වෙලා තියෙන මොකද්ද? ජේආර් ජනාධිපතිතුමා තමන්ට බලයේ ඉන්න ඕන කමට එතුමා අවුරුදු 50කට පාවිච්චි කරන තියෙන දේශපාලන උපක්‍රම සටකපටකම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අවුරුදු 6කදී පාවිච්චි කරා. එතුමා ඡන්ද කල් දැම්මා. සිරිමාව මැතිරිගේ ප්‍රජායිතිය අවශ්‍ය කරා. යාපනයේ ඡන්ද මංකොල්ල කෑවා. ජනමත විචාරණ මංකොල්ල කළා. ව්‍යස්සාල සංශෝධන ගෙනාවා. තමන්ගේ බලය වෙනුවෙන්ම 83 කළුජූලි කළා. අපේ පක්ෂය ඇතුළු කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ තහනම් කළා. ඒ ඔක්කොම කළා. අන්තිමට මොකද වෙන්නේ? ඒ ඔක්කොම කරේ මොකටද? එතුමාට බලේ. ඒ නිසා අවුරුදු 50කදී අපි එකඟ නැහැ 50කදී පාවිච්චි කරනකට 50කදී පාවිච්චි කරන තිබිට දේශපාලන කුමන්ත්‍රණ සටකපටකම් උපාය උපක්‍රම අවුරුදු 12කට පාවිච්චි කරා. අදත් එක්සත් ජාතික පක්ෂය නැගිටින්න බැරි එකයි. ගෝල් ෆේස් එක සෙනගාවක හිටන්න එපා ජනමතේ වෙනස් වෙලා. ඒ නිසා අද ඕනම ප්‍රශ්නයක් අපි විනිශ්චයකාරවරු ගැන කතා කරනකොට මත කියන්නේ ලොකු කරුණු තියෙනවා කොහොමද එක්සත් ජාතික පක්ෂයේ ශේෂ්ඨ ජාතික වෙන සැලකුවේ කියලා. අද රාජපක්ෂලා කරමින් ඉන්නේ මොකද්ද? මෛත්‍රීපාලලා කරමින් ඉන්නේ. අද මෛත්‍රීපාල ජනාධිපතිකමේ ඉන්න රාජපක්ෂට අගමැති වෙලා ජනාධිපති වෙන්න ශ්‍රී ලංකා අන්දස් පක්ෂයට අවුරුදු 50ක් තිස්සේ පාවිච්චි කරන තියෙන උපක්‍රම ඔක්කොම පාවිච්චි කරනවා. අද ඒ නිසා ශ්‍රී ලංකා අන්දස් පක්ෂය නැත්තම් රාජපක්ෂ පිළ කියන්නේ දුර්දාන්ත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම කිසිවක් අදාළ නැති ජාතිවාදයයි ගෝත්‍රවාදයයි තියෙන තරම් ඔක්කොම අවුරුදු 2000 කට පරණ කුණු කන්දල් අරගහගත්ත දූෂිත දේශපාලන තක්කඩියන්ගේ රැලක් වඩ පත්ව ඇතන වැඩිපුර අරකට සාපේක්ෂ. ඒ මොකටද කරුණ නියෝජ කතානායකට මේ විධායක බලතල පාවිච්චි කිරීම හරහා රටේ තියෙන රටට ඕන කමටත් නෙමේ පක්ෂයට ඕන කමටත් නෙමේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරමින් තමන්ගේ තනතුර වෙනුවෙන් තමයි මේ තනතුර පාවිච්චි කරන්නේ.
අවසාන කරන්න කරමු.
හොඳයි. ඒ නිසා අපේ ගෑ කියන්නේ විධායක ජනාධිපති ධූරයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලෙනවා පමණක් නෙමේ පක්ෂල ප්‍රජාතන්ත්‍රවාදයත් ඇකිලෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දේශපාලන පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. දේශපාලන පක්ෂ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. ඒ නිසා දේශපාලන පක්ෂ හරියාකාරව තියෙන්න ඕනේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනේ. ඒවා සාකච්ඡා සංවාද ඉදිරි තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ කරුණ යුතු කතානායකතුමනි මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම රටට පමණක් නෙමෙයි ඔබතුමාලගේ පක්ෂවලටත් වැදගත්. ඒ නිසා මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනවරම් රාශියක් තිබෙනවා. එසේ එක්සත් ජාතික පක්ෂයේ දැන් මම දැක්කරන මට තත්පර 30ක් දෙන්න මම දැක්කරන වික්‍රමසිංහ මහත්තයා කියන රැස්වීමකදී තුනෙන් දෙකේ බලය දෙන්න එතුමලට ඊට පස්සේ අහෝසි කරන්නම් කියලා එකක් තුනෙන් දෙක ලැබෙන්නේ නැහැ. එක මතක තියාගන්න තුනෙන් දෙක ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි ඡන්දකදී ඔබතුමා තුනෙන් දෙක ගන්න බෑ මොන බ්‍රෑන්ඩ් ඇලයන්ස් හැදුවත්. ඒ වගේම අපි කියන්නේ කැමති නැවත වතාවක් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන ඒ බොරු පොරොන්දු ඉදිරිපත් කරන්න ඔබතුමාලා ඡන්ද කරන්න හදන්නේ. මතක තියාගන්න ජන බලය, මතක තියාගන්න රාජපක්ෂ මෛත්‍රීපාලලා ගෙදර යවපු ජන බලය මේ 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 කෙටි කාලය ඇතුළත. ඒ නිසා අපි ඊටාම ඕනකම ඉල්ලා සිටිනවා මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා 20 වෙනි සංශෝධනය අවශ්‍ය නම් වෙනස්කම් කරලා අපේ විවාදයක් සැකයක් නැහැ අහෝසි කරලා. අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනවාරියට වෙනකන් තියාගන්න ඕනෙත් නැහැ, හෙටම අහෝසි කරන්න ඕන. මොකද ඡන්දයක් තියන්න බෑනේ. මොන ඡන්දෙ තිබ්බත් කවුරුපත් උනත් මෛත්‍රීපාල කමිටු කට්ටියට තමයි ඇමතිකම් දෙන්නේ. ඉතින් ඒ නිසා මෙහෙම මන්දබුද්ධික දේශපාලන කෑදර කම ඇරෙන්න වෙන කිසිවක් නැති පාලකයෙක් එක්ක ජන ඡන්ද තියලා වැඩක් නෑ. මොන ඡන්දයක්වත් තියලා වැඩක් නෑ. මෙයා ගෙදර යවන්න ඕන. එසේ අපි 20 වෙනි සංශෝධනයේ හදද්දී නෝජ කතා නැගද්දී අපි දැම්ම මේක ක්‍රියාත්මක වෙන්න ඕන ජනවාරි 8න් පස්සේ කිය. අපි යෝජනා කරනවා ජනවාරි 8 නෙමෙයි, ඒක ජනමත් විචාරණේ සම්මත වෙච්ච දවසේම මෛත්‍රීපාලක ජනාධිපතිකම අහෝසි වෙන්න ඕන. මේක සම්මත වෙලා ඉතාම කෙටි කාලෙකින් පාර්ලිමේන්තු මහජනතකට යන්න ඕන. අපිට අවශ්‍ය නැහැ රයිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති ධූර නැතුව අගමැතිකමේ දිගට යන්න අවස්ථාව දෙන්න. ඒ නිසා මෙන්න මේ ස්ථාවරය තමයි අපිට කියන්න තියෙන නිසා විධායක ජනාධිපති ධූරය රටටත් ඔබතුමාලගේ පක්ෂවලටත් පිළිලයක් කියන පිළි අරගෙන කරුණා කරලා රට වෙනුවෙන් මේ විධායක ජනාධිපති අහෝසි කිරීමේ කටයුත්තට ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම මේ මුළු පාර්ලිමේන්තුවේ සිළුම් මන්ත්‍රීවරුන්ගෙන් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා. බුදුමාර විනාඩි 10යි.
ඔජ්ජ කතානායකතුමනි, අද ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලැබූ විධායක ජනාධිපති ක්‍රමේ අහිතකර ප්‍රතිඵල, ඒ වගේම විධායක ජනාධිපතිකම අහෝසි කිරීම යන කල්තැබේ විවාදය මම සතුටු වෙනවා. මේ අවස්ථාවේදී අදහස් දක්වන්න ලැබීම ගැන විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විධායක ජනාධිපති ක්‍රමේ හොඳ පැති නරක පැති ගොඩක් තියෙනවා. අපි පහුගිය කාලෙම මේ විධායක ජනාධිපති ක්‍රමේ නරක දේවල් වලට අපි ගොදුරු වුණා. අපිට මතකයි අපි විශේෂයෙන්ම පසුගිය 2001-04 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කටයුතු කරනකොට මේ විධායක ජනාධිපති ක්‍රමේ ලැබෙන පුජ්‍යලයක් මට මතකයි එන්න පෙර මහත්තයා කරපු ප්‍රකාශයක් පහුගිය දවස්වල ගියා මේ විධායක ජනාධිපති ක්‍රමේ ඇති කරනකොට මේ තනතුර පිස්සෙකුට හම්බුනොත් එහෙම මොකද වෙන්නේ කියලා. පිස්සෙක් සමහර වෙලාවට විධායක ජනාධිපතිතුමාගේ ඔළුවේම අප්සෙට් ගියොත් මොකද වෙන්නේ? අපිත් පහුගිය දවස්වල දැක්කා මේක ගැන සැකයක් හිතලා උසාවියට පෙස්සමක් ඉදිරිපත් කරලා තිබුණා අපේ ජනාධිපතිතුමාගෙත් මොළේ පරීක්ෂා කරන්න ඕන කියලා. හැබැයි අපි දැක්කා අපි 2001 හතරේ 2001 දෙසැම්බර් මාසේ 19 වෙනිදා පාර්ලිමේන්තුවට අපි ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කටයුතු කරලා අපි මේ කටයුතු කරනගෙන යනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එදා එතුමිය එදත් ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. නමුත් එතුමිය මට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකතුමා ඉල්ලලා අස්සුණා ඒ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය එතුමිය අහෝසි කරනවා කිව්වට පස්සේ. හැබැයි එතුමිය අහෝසි කරේ නැහැ. එතුමිය අවස්ථාවේ මේ රටේ තිබිච්ච විවස්ථාව අවස්ථා ගණනාවකදී උල්ලංඝනය කරා. අපිට මතකයි එතුමිය ජනාධිපති හැටියට කටයුතු කරනකොට 95 අවුරුද්දේ මම උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරේ. එතුමිය හිටපු ගමන් උතුරුමැද පළාත් සභාව අවුරුදු 2කට වැඩි කාලෙකදී විසුරුවා හැරියා. මේ විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරලා ඊට පස්සේ එවකට හිටපු ජී.ඩී. මහින්ද සෝම අපේ චන්දිම ගමගේ ගරු මන්ත්‍රීතුමාගේ පියතුමා උසාවි ගිහිල්ලා එතුමා උසාවියෙන් නියෝගයක් කරන් නැවතත් අපි පළාත් සභාවේ වාඩි වුණා. එනකොට අපේ මහැමැතිතුමා අනතුරකට ලක් වෙලා පසු එතුමා දිවංගත වුණා. ජී.ඩී. මහින්ද සෝම හිටපු මහැමැතිතුමා එවකට මං හිතන්නේ මේ වෙලාවේ උපදෙස් දුන්නේ දැන් අපේ මහා ගත්කරු අපේ කවුද ලොකු නීති විශාරදතුමා තමයි මේ සැරේ මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් උපදෙස් දීපු අපේ ජී.එල්. පීරිස් මැතිතුමා තමයි දා චන්ද්‍රිකා මැතිණිටත් උපදෙස් දුන්නේ. හැබැයි අපි උසාවි ගිහිල්ලා වාඩි වෙලා නැවතත් පළාත් සභාව සක්‍රිය කරගෙන ඉස්සරහට ගියා. එතනින් පස්සේ පළාත් සභාව අවසන් වුණාට පස්සේ පළාත් සභාවේ නාම යෝජනා භාර දුන්නාට පස්සේ චන්ද්‍රිකා මැතිණි ආයේ මේක මැතිවරණේ තියන්න නැතුව කල් දැම්මා. පළාත් සභා නාම යෝජනා භාර දෙන මේ විධායක බලතල පාවිච්චි කරන අපේ විධායක බලතල වල තියෙන අහිතකර පැත්ත. ඒ වෙලාවේ නැවත වතාවක් පළාත් සභාවේ නාම යෝජනා භාර අරන් කල් දාලා අපි උද්ඝෝෂණ ආරම්භ කරාට පස්සේ පළාත් සභා හතරක මැතිවරණේ එතුමිය තිබ්බා. මට මතකයි පළාත් සභා හතරේ මැතිවරණේ තිබුණේ 1999 අප්‍රේල් මාසේ 6 වෙනිදා වගේ දවසක උතුරුමැද පළාත් සභාවේ මම මන්ත්‍රීවරේ මමත් ඒකේ තේරීපත් වුණා ඒක අවස. ඊට පස්සේ අපිට මතකයි කරන නියෝජ්‍ය කතානායකතුමනි අපිට මන්ත්‍රී ධූර 120කට වැඩි ප්‍රමාණයක් තියෙද්දි ඒ විධායක ජනාධිපතිතුමිය විසින් අපිව මහපාරට ඇදලා දැම්ම. අපි පාර්ලිමේන්තු ඡන්දෙන් ඇවිල්ලා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට එතුමා අගමැතිතුමා හැටියට කටයුතු කරමින් ඉන්නකොට එතුමිය හිටපු ගමන් අමාත්‍යාංශ කීපයක් පවරගෙන විධායක බලය පාවිච්චි කරලා අපිව අවුරුදු 2 මාස 3කදී මට මතක හැටියට 2004 පෙබරවාරි මාසේ 7 වෙනිදා මධ්‍යම රාත්‍රියේ අපේ පාර්ලිමේන්තු විසුරුවා හැරියා. ඒ විධායක ජනාධිපති ක්‍රමයේ තිබිච්ච එක අවස්ථාවක්. එතකොට මේ විධායක ජනාධිපති ක්‍රමයේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතර ගිහිල්ලා එතුමා අපි දැක්ක විධායක ජනාධිපති ක්‍රමයේ කොහොමද පාවිච්චි කරේ කියලා. අපිට මතකයි මේ රටේ උත්තරීතරම ස්ථානයේ අග්‍රනිෂ්කාරතුමිය මේ විමල් විරවසලා වගේ අටපාස් නැති අය ගිහිල්ලා නඩුහාලා ගිහිල්ලා එදා තේරින්කාරක සභාවක් කියලා පත් කරලා මම හිතන්නේ අවුරුදු 10කට අධික කාලයක් එතුමිය අවුරුදු 6ක් විතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වේදිකාව හැටියට ශ්‍රේෂ්ඨ කටයුත්තක් කරපු එතුමිය කණෙන් අලලා එළියට දැම්මා. ඒකට හේතුනේ විධායක ජනාධිපති ක්‍රමය. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ තේරින්කාරක සභාවේ තීන්දුව ගත්ත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව තමයි එතුමිය එළියට දැම්මේ. එතකොට ඒ වගේ දේවල් මේ රටේ පාර්ලිමේන්තුවේ 225ක් අපි ඡන්දෙට ඉදිරිපත් වෙලා 225ක් ඡන්දය අරන් පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඒ 225න් විමසන්නේ නැතුව තනි පුජ්‍යලෙක් කටයුතු කරනවා නම් මම හිතනවා මේකේ තියෙන යම් යම් මේ අහිතකර දේවල් මේක ඉවත් කළ යුතුයි. මේක මේ රටට අහිත කරන තත්ත්වයක් ඇට අපි දකින්න. අපි පසුපෙලේ මන්ත්‍රීවරු ජාතික මට්ටමේ ඉන්න අයට මේක දැනෙන්නේ නැහැ. පසුපෙලේ ගම් වලින් එන අපිට මේක දැනෙන්නේ මන්ත්‍රීවරු හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අවස්ථාවේදී අපි නැවත වතාවක් අපි දැක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ විධායක බලය පාවිච්චි කරපු හැටි. එතුමා ඕන විදියට තීන්දු ගත්තා. එතුමා රජයේ දේපල ඕන විදියට වික්කා. අපි දැක්ක ආරක්ෂක අමාත්‍යාංශයේ තිබිච්ච ස්ථානයේ විකුණලා දැම්ම හිටපු ගමන් සතියක් යනකොට කැබිනට් එකට දාන්න කතා කරලා විකුණලා දැම්මා. එතුමා චීනෙත් එක්ක ගිවිසුමක් ගහලා පෝට් සිටිය සින්නක් කර අයිතිය දෙන්න කටයුතු කරා. සැංග්‍රීලා හෝටලයට දුන්නා. එතුමා හිතන හිතන දේවල් කරා මේ රටේ. ඒව අමතක නැහැ. අපි දන්නවා. එතනින් පස්සේ අපි අපේ ජනාධිපතිතුමා අපි පත් කරගත්තා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා අපිට මතකයි, එතුමාගේ සටන් පාඨය උනේ එතුමා තමයි. මේ එතුමාට කිව්වා, මට මතකයි එතුමා කියනවා මේ ජනාධිපති ධූරයේ මේ ව්‍යවස්ථා සංශෝධනය කරනකොට ජනාධිපති ධූරයේ අවුරුදු 4යි කියලා මම නීති විසාරදෙවන්ට කිව්වා. හැබැයි ඒගොල්ලෝ කිව්වා බල කරා අවුරුදු 6ක් තිබිච්ච එක අවුරුදු 4ක් නෙවෙයි 5ක් කියලා. මම අකමැත්තෙන් 5ට කැමති වුණා කිව්වා. අපිට මතකයි මේ පාර්ලිමේන්තුවේ එතුමා කිව්වා. හැබැයි එහෙම කියපු ජනාධිපතිතුමා දියුරුම් දීලා කිව්වා, මම ආයේ ජනාධිපතිවරයා හැටියට තරඟ කරන්නේ නැහැ, මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. එහෙම කරලා 2015 අවුරුද්ද ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ 215කට වැඩි පිරිසක් බොහොම හොඳට ජනාධිපතිවරයාගේ කටින්ම කිව්වා, එතුමා මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනා ළඟටම ගියා, කෑම කන තැනට ගියා, වොෂ්රූම් එකට ගියා, ලයිබ්‍රියට ගියා, මන්ත්‍රීවරුන්ගේ සීට් එක ළඟට ගියා, පිටට අත තිබ්බා, කතා කරා. කතා කරලා මේ අලුත් ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. විධායක ජනාධිපතිවරයාගේ තියෙන බලය අයින් කිරීමේ වගන්ති රාශියක් ගෙනාවා 19 වෙනි සංශෝධනය. මොකද වුනේ? අවසානයේට එතුමා සියලු දේවල් දැනගෙන තියෙද්දී අපිට සිද්ධ වුණා අපේ අගමැතිතුමාගේ අගමැති ධූරේ හොරෙන්ම ගත්තා සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා.
විනාඩි දෙකක් තියෙනවා තව.
ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා. ඒ එතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරපු කියපු නායකයා. එතුමා හොඳට දැනගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා, මේ ව්‍යවස්ථා සංශෝධනේ මේවා දැනගෙන තියෙද්දි එතුමාට අමුතුම බලයක් ආරූඪ කරගෙන ඉන්නේ එතුමා. එතුමා හිතන හිතන දේවල් කරා. ගැසට් 4ක්ද 5ක්ද ගැහුවා. පාර්ලිමේන්තුව වෙන මේ ඇමතිවරේ අගමැතිවරේ පත් කරා. ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. මෙන්න පාර්ලිමේන්තුව විසුරන්න ගැසට් එක ලියන ගමන් ඇමතිවරු දිවුරුම් දෙනවා. මොකද්ද මේක? ඊට පස්සේ එතුමා හැබැයි අපි උත්තරීතර අධිකරණයට පිසිද්ද වෙන්න අපි මේ රටේ සාධාරණ ඉෂ්ට උනාගර නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මට මතකයි, දැන් ජනාධිපතිවරයා කියනවා මම අරයට දෙන්නේ නැහැ, මෙයාට දෙන්නේ නැහැ, මෙයා આવොත් දෙන්නේ නැහැ, අර පැත්තෙන් කණ්ඩායමක් આવොත් දෙන්නේ නැහැ. එහෙම කොහෙද තියෙන්නේ? ඒක තමයි අර වැන්නම් පෙර මහත්තයා කියලා තිබුණේ මේක පිස්සෙක් අතර ගියොත් මොකද වෙන්නේ කියලා. දැන් ඒක සනාථ වෙලා තියෙනවා මට හිතෙන විදිහට. ඒක නිසා එහෙම ජනාධිපතිවරයෙකුට තීන්දුව කරන්න බෑ. ඒ ජනාධිපතිවරයා නෙවෙයි දැන් විධායකයේ තිබිච්ච යම් යම් දේවල් අහෝසි කරලත් තවම අර විධායකයා අර මීට පෙර තිබිච්ච විධායකයේ කියන එක ආරූඪ කරගන්නවා. මම ඉල්ලනවා මේ ශබ්ද කෝෂයෙන්ම විධායකයේ කියන එක අහෝසි කරන්න ඕන. විධායක ජනාධිපති නෙවෙයි ජනාධිපති විධායක කියන කෑල්ල කපලම දාන්න ඕන කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. මේක එනකොට තමයි අර 19 වෙනි සංශෝධන වගේ දේවල් වලින් මේකෙදි පිච්ච බලය අයින් කරත් විධායකයේ කියන එක මතක් කරනකොට අමුතු දෙයක් ආරූඪ වෙනවා මේ නායකයන්. ඒක නිසා මේ විධායකයේ කියන එක අහෝසි කරලා ජනාධිපති කියන එක විතරක් ඉස්සරහට නාම මාත්‍රික තිබ්බනම් හොඳයි කියන එක මම. මොකද අපි පසුබලේ මන්ත්‍රීවරු හැටියට අපි තමයි අපහසුටපත් උනේ. දැන් අපි මේ සැරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියටපත් වෙලා මේ ජනාධිපතිවරයෙක් ගැන විශ්වාසය තියලා අපේ ජීවිත පරිත්‍යාග කරලා අපි මේ ජනාධිපතිවරයා බලයටපත් කරලා අපි සියලු කැපවීම කරලා අපිට මතකයි අපේ නායකතුමා වෙන මැතිවරණ වලදී වගේ නෙවෙයි එතුමා දිනපතා ජනාධිපතිවරණේ තියෙනකොට අපිට දුරකථන ඇමතුම් දෙනවා. අපෙන් අහනවා අද මොකද කරන්නේ? අද කොහොමද සංවිධාන කටයුතු? රැස්වීම් කීයක් තිබ්බද? මේ විදිහට තමයි මේ ජනාධිපතිවරයා මේ පුටුවේ වාඩි කරවන්න කටයුතු කරේ. අද එතුමාට බොරු ලනු දීපු මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛයේ කණ්ඩායම හිටියේ නැහැ. එදා එතුමා බේරගන්න හිටියේ අපි. එහෙම හිටපු අපිට එහෙම එදා විධායකයා අහෝසි කරනවා කියපු ඒ ජනාධිපතිවරයා එදා රැන්නම් පෙරලා මැතිතුමා එදා කියපු විදිහට අද හැසිරෙනවා. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම අපි පසුපෙලේ මන්ත්‍රීවරු හුඟක් අය අපි පාර්ලිමේන්තුවේ කොච්චර මන්ත්‍රීද දුර අපේ තිබුණත් වැඩක් නැහැ. මේ රටේ 113ට වැඩි තියෙද්දි තමයි අපි තවත් මේ අපහසුතාවටපත් කරේ. අපේ බහුතරය පැත්තකට දැම්මා, අපේ මතය පැත්තකට දැම්මා, කතානායකතුමාගේ තීන්දුවට ඉන්න පැත්තකට දැම්මා. අර උත්තරීතර අධිකරණයට පිසිද්ද වෙන්න තමයි අද අපි මෙතන මේ අද කතා කරන්නේ.
අවසන් කරන කරුවන්.
ඒක නිසා මම විශ්වාස කරනවා, මම ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණට එතුමාලා ගෙනාවු මේ යෝජනාව. මම ඇත්තටම විශ්වාස කරනවා මේ රටේ මහා කරුමක්කාර තනතුරක් මේක. ඒක නිසා මේකේ හොඳ පැති තියෙනවා. මේක අපි යුද්ධ කරන කාලෙදී මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රටට යහපතක් වුණා. තීන්දුව තියෙන ඍජු විදිහට ගත්තායි නායකයෝ. හැබැයි ඒක හොඳ මේ රටේ බුද්ධිමත් නායකයෝ බුද්ධිමත් විදිහට මේක පාවිච්චි කරොත් තමයි එහෙම වෙන්නේ. හැබැයි ඒ නායකයාට පිස්සු හැදුනොත් එහෙම රටම ඉවරයි. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. ගරු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලාටත් මේ යෝජනාව ගැන අපිට අදහස් දක්වන්න මේ යෝජනාව ගැනලා ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතිය ඔබතුමාට.
බොහොම ස්තුතියි. Honorable Sri Nation, you have 10 minutes.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நேற்றைய தினம் ஜேவிபி பாராளுமன்ற உறுப்பினர் கௌரவ டாக்டர் நலிந்த திசை அவர்களால் கொண்டு வரப்பட்ட ஜனாதிபதித்துவ முறையினை ஒழிக்க வேண்டும், அகற்ற வேண்டும் என்கின்ற பிரேரணையை தமிழ்த் தேசிய கூட்டமைப்பு பாராளுமன்ற உறுப்பினர்கள் ஏற்றுக்கொள்கின்றார்கள். 1978 இரண்டாம் குடியரசு யாப்பு, ஜனநாயக சோசியலிச குடியரசு அரசியல் யாப்பின் மூலமாக இந்த ஜனாதிபதித்துவ முறை கொண்டு வரப்பட்டது. இந்த ஜனாதிபதித்துவ முறை கொண்டு வரப்பட்டதன் பின்னர் ஜனாதிபதிகளாக இருந்தவர்கள் எவ்வாறு செயல்பட்டார்கள், அவர்கள் அதிகாரங்களை எவ்வாறு பாய்ச்சினார்கள், அவர்கள் சட்டத்துறை, நிர்வாகத்துறை, நீதித்துறை, பாதுகாப்புத்துறை மீது எவ்வாறு அதிகாரங்களை பிரயோகித்தார்கள், இந்த ஜனாதிபதி ஒருவர் தவறாக நடந்து கொள்கின்ற போது அவரை அகற்றுகின்ற வழிமுறை எவ்வாறு இருந்தது என்றெல்லாம் எல்லாவற்றையும் நாங்கள் ஒரு மதிப்பீடு செய்து பார்க்கின்ற போதும், ஜனாதிபதி அவர்கள் கடந்த காலங்களில் எவ்வாறு நடந்திருக்கின்றார்கள் என்பதை நாங்கள் ஒரு மதிப்பீடு செய்து பார்க்கின்ற போதும், இந்த ஜனாதிபதித்துவ முறை இலங்கைக்கு பொருத்தமாக அமையவில்லை என்பதைத்தான் நாங்கள் அவதானிக்க முடிகின்றது. எனவே ஜேவிபி கட்சியினரால் கொண்டு வரப்பட்ட இந்த ஜனாதிபதித்துவ முறையினை அகற்ற வேண்டும் என்கின்ற ஒரு முற்போக்கான அந்த பிரேரணையை நாங்கள் ஆதரிக்கின்றோம். ஜனாதிபதித்துவ முறையை எடுத்துக்கொண்டால் அந்த ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டவர் அந்த அதிகாரங்களை பிரயோகிக்கின்ற விதத்தை பார்க்கின்ற போது எதிர்கட்சிகளாக இருக்கின்றவர்களும் ஆளும் கட்சிக்கு வாக்களிக்காத மக்களும் மிகவும் மோசமாக பாதிக்கப்படுகின்ற நிலைதான் கடந்த கால நிதர்சனமான உண்மையாக இருக்கின்றது. ஜே.ஆர். ஜெயவர்தன, அதற்கு அடுத்ததாக பிரேமதாஸ் அவர்கள், அதற்கு அடுத்ததாக டிங்கிரி பண்டா விஜயதுங்கா அவர்கள், அதற்கு அடுத்ததாக சந்திரிகா அம்மையார் அவர்கள், அடுத்ததாக மஹிந்த ராஜபக்ச அவர்கள், தற்போது மாண்புமிகு மைத்ரிபால சிறிசேனா அவர்கள் இந்த அதிகாரங்களை பிரயோகித்துக் கொண்டிருக்கின்றார்கள் அல்லது அந்த அதிகாரங்களை அனுபவித்துக் கொண்டிருக்கின்றார்கள். இந்த அதிகாரங்கள் எந்த அளவு பாதிப்பை ஏற்படுத்தியிருக்கின்றது என்பதை பற்றி நாங்கள் சிந்தித்து ஆக வேண்டும். ஜனாதிபதி நினைத்தால் கடந்த 19வது திருத்தத்திற்கு முன்பிருந்த நிலை, ஜனாதிபதி நினைத்தால் பாராளுமன்றம் ஆரம்பித்து ஒரு ஆண்டுக்கு பின்னர் கலைத்துவிடக்கூடிய அதிகாரத்தை பெற்றிருந்தார். இந்த அதிகாரத்தினை சந்திரிகா அம்மையார் இரண்டு தடவைகள் பிரயோகித்திருக்கின்றார். 2000 ஆரம்பிக்கப்பட்ட பாராளுமன்றம் 2001 கலைக்கப்பட்டது. 2001 ஆரம்பிக்கப்பட்ட பாராளுமன்றம் 2004 கலைக்கப்பட்டது. இவ்வாறு இந்த நிறைவேற்றுத்துறை அதிகாரத்தினை பயன்படுத்தி பாராளுமன்றத்தினை விரும்பியவாறு கலைக்கின்ற ஒரு தன்மை காணப்பட்டது. அதன் பின்னர் சந்திரிகா அம்மையார் ஆட்சியில் இருந்து விலகிய பின்னர் அவர் சாதாரண பிரஜையாக இருக்கின்ற போது அவர் சிந்தித்து வெளியிட்ட ஒரு உண்மை நான் ஒரு தவறு செய்து விட்டேன் என்ற ஒரு கருத்தினை சொல்லியிருந்தார். அதாவது 2001 ஆரம்பிக்கப்பட்ட பாராளுமன்றத்தினை இடைநடுவில் 2 ஆண்டுகளுக்கு பின்னர் கலைத்தமை தவறு என்பதை அந்த பதவியை விட்டு அகன்றதன் பின்னர்தான் அவர் உணர்ந்து கொண்டார். அதே போன்றுதான் இந்த ஜனாதிபதி சட்டத்துறை மீது செலுத்துகின்ற அதிகாரம் 1 ஆண்டுக்கு பின்னர் பாராளுமன்றத்தை கலைக்கின்றார் என்றால் மக்களானை பெற்று 5 ஆண்டுகள் முன்பு 6 ஆண்டுகளாக இருந்தது. 5 ஆண்டுகளுக்கு மக்கள் ஆணை கொடுக்கின்றார்கள். 225 பாராளுமன்ற உறுப்பினர்களும் 5 ஆண்டுகள் எந்தெந்த கட்சியிலிருந்து தெரிவு செய்யப்பட்டார்களோ அந்த கட்சியிலிருந்து மக்களுக்கு பணியாற்ற வேண்டும் என்ற அடிப்படையில் மக்கள் ஆணை கொடுக்கப்படுகின்றது. அவ்வாறு 225 பேருக்கும் கொடுக்கப்பட்ட மக்கள் ஆணையினை தனியொரு மனிதனான ஜனாதிபதி 1 ஆண்டுக்கு பின்னர் கலைக்கின்றார் என்றால் 19வது திருத்தத்திற்கு முற்பட்ட காலம் கலைக்கின்றார் என்றால் 225 பாராளுமன்ற உறுப்பினர்கள் என்று சொல்லுகின்ற போது இந்த நாட்டில் உள்ள சகல வாக்காளர்களும் வாக்களித்து தெரிவு செய்யப்பட்ட அந்த மக்களாணையை பெற்ற அந்த தலைவர்களை தனியொரு ஜனாதிபதி பதவி நீக்கம் செய்கின்றார் என்று சொன்னால் நிச்சயமாக அது ஒரு சர்வாதிகாரத்தன்மையான ஆட்சி முறையாகத்தான் இருக்க முடியும். சர்வாதிகாரம் தான் வெளிப்படுகின்றதே ஒழிய இங்கு ஜனநாயக சிந்தனைகள் வெளிப்படவில்லை என்பது எங்களுக்கு கண்கூடாக தெரிகின்றது. எனவேதான் இவ்வாறு ஒரு தனி மனிதன் 225 பாராளுமன்ற உறுப்பினர்களின் தலைவிதியையும் தீர்மானிப்பது என்பது ஒரு மக்கள் ஆணையாக இருக்க முடியாது, ஒரு மன்னன் ஆணை அல்லது சர்வாதிகார ஆணையாகத்தான் இருக்க முடியும் என்பது நாங்கள் ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு முடிவாக இருக்கின்றது. எனவே இவ்வாறு பாராளுமன்றத்தின் இறைமையை மக்கள் ஆணையை கேலி பொருளாக்கின்ற ஒரு தலைவர் யாராக இருந்தாலும் அந்த ஜனாதிபதித்துவ முறைதான் அவர்களை செய்ய தூண்டியிருக்கின்றது என்ற வகையில் பார்க்கின்ற போது இந்த ஜனாதிபதித்துவ முறை எங்களுக்கு கடந்த காலத்தில் தந்த படிப்பினை என்னவென்றால் இது ஒரு சர்வாதிகாரத்தை நோக்கி செல்லுகின்றது என்பதுதான் தெரிகின்றது. ஜே ஆர் ஜெயவர்தன் அவர்கள் 2வது குடியரசு அரசியல் யாப்பினை அமைக்கின்ற போது அவர் பிரித்தானிய அரசியல் யாப்பு, அமெரிக்க அரசியல் யாப்பு, அடுத்ததாக பிரான்சி அரசியல் யாப்பு போன்ற அரசியல் யாப்புகளை கொண்டு அந்த அரசியல் யாப்புகளில் இருக்கக்கூடிய உச்சமான அதிகாரங்களை அப்படியே பிழிந்தெடுத்து செய்த அரசியல் யாப்பு போன்றுதான் காணப்பட்டது. இந்த அரசியல் யாப்பு கொண்டுவரப்பட்ட காலத்தில் சொல்லப்பட்ட ஒரு விமர்சனம் என்னவென்றால் ஆணை பெண்ணாக்க முடியாது, பெண்ணை ஆணாக்க முடியாது, வேறு அனைத்தையும் செய்யக்கூடிய அதிகாரங்கள் இந்த அரசியல் யாப்புக்கு இருக்கின்றது என்று சொல்லப்பட்டது. அதற்கு அடுத்ததாக மஹிந்த ராஜபக்ச அவர்கள் ஜனாதிபதியாக இருக்கின்ற போது 18வது அரசியல் யாப்பு திருத்தம் கொண்டு வரப்பட்டது. அந்த வேளையில் நான் நினைக்கின்றேன் ஜேவிபி பாராளுமன்ற உறுப்பினர் விஜித கேரத்தாக இருக்க வேண்டும், அவர் அதை பற்றி பேசுகின்ற போது 18வது அரசியல் யாப்பு கொண்டு வரப்பட்டதன் பின்னர் ஆணையும் பெண்ணாக மாற்றலாம், பெண்ணையும் ஆணாக மாற்றலாம் என்ற அடிப்படையில் அந்த விமர்சனம் அமைந்திருந்தது. எனவே ஒரு ஜனநாயக நாட்டிற்கு சர்வாதிகாரம் மிக்க ஒரு ஜனாதிபதியை கொண்டு வந்து 40 ஆண்டுகள் அதன் விளைவுகளை நாங்கள் அனுபவித்திருக்கின்றோம், அந்த விளைவுகளால் பாதிக்கப்பட்டிருக்கின்றோம். உங்களுக்கு தெரிய வேண்டும், 1983 ஜூலை கலவரம் ஏற்படுத்தப்பட்டது. இந்த ஜூலை கலவரம் ஏற்படுத்தப்பட்டதன் பின்னர் செய்யப்பட்ட விளைவை எடுத்து பாருங்கள். இந்த ஜூலை கலவரத்திற்கு காரணகர்த்தாக்கள் இடதுசாரி கட்சிகள் என்ற அடிப்படையில் அந்த காலத்தில் இடதுசாரி கட்சி தலைவர்கள் சிறையில் அடைக்கப்பட்டார்கள். அந்த ஜூலை கலவரத்திற்கு பின்புலத்தில் இருந்தவர்கள் யார் என்பதை மக்களுக்கு தெரியாமல் அதற்கு அப்பால் அந்த இடதுசாரி தலைவர்கள் கைது செய்யப்பட்டார்கள். அதன் பின்னர் தான் ஜேவிபியினர் தலைமறைவான ஒரு அரசியலுக்கு, ஜனநாயக அரசியலுக்குள் இருந்தவர்கள் தலைமறைவான அரசியலுக்குள் தள்ளப்படக்கூடிய ஒரு சூழ்நிலை ஏற்பட்டது. எனவே இந்த ஜனாதிபதித்துவ முறை அங்கும் ஒரு பாதிப்பை ஏற்படுத்தி இருக்கின்றது என்பதை நாங்கள் உணர்ந்தாக வேண்டும். அடுத்த கட்டமாக இந்த ஜனாதிபதி இலகுவாக பாராளுமன்றத்தை கலைக்கக்கூடிய ஒரு நிலைமை இருந்தது. 19வது திருத்தத்திற்கு பின்னர் இந்த ஜனாதிபதியின் அதிகாரங்களை குறைப்பதற்குரிய விதிமுறைகள் அங்கு புகுத்தப்பட்டிருந்தது, வரவேற்கத்தக்கதாக அமைந்திருந்தது. அந்த வேளையில் இப்போது இருக்கின்ற ஜனாதிபதியை பற்றி எல்லோரும் பாராட்டினார்கள். ஆட்சியில் இருக்கின்ற போது, அதிகாரத்தில் இருக்கின்ற போது தனது அதிகாரத்தை தானாகவே குறைத்துக் கொண்ட ஒரு ஜனாதிபதி மாண்புமிகு மைத்ரிபால சிறிசேனா அவர்கள் என்று அவருக்கு மிகவும் அதிகமான பாராட்டுகள் வழங்கப்பட்டிருந்தன. தேசிய இனப்பிரச்சனையை தீர்த்து இலங்கையில் ஒரு சமாதான யுகத்தை படைக்கப் போகின்றார், இந்த நாட்டில் சமாதான யுகத்தை படைப்பதன் மூலமாக சகல இன மக்களும் வாழக்கூடிய ஒரு புரிந்துணர்வான சூழ்நிலையை கொண்டு வர போகின்றார் என்றெல்லாம் அதிகமாக பாராட்டப்பட்டது. அதற்கும் மேலாக சமாதானத்திற்கான நோபல் பரிசினை அவர் பெறப்போகின்றார் என்ற கருத்து கூட சொல்லப்பட்டது. அவர் ஆட்சி ஏற்கின்ற போது எளிமையாக தனது பதவி பிரமாணத்தை செய்து கொண்டார், வெறும் 5000 ரூபாய் செலவில் அந்த பதவி பிரமாணத்தை செய்து கொண்டார் என்றெல்லாம் நாங்கள் வாய்கிழிய பாராட்டினோம். அவரது தன்மையை பற்றி நாங்கள் மேம்படுத்தி பேசினோம். ஆனால் இந்த பதவி எவ்வளவு மோசமானது என்பதை இப்போது பார்க்கின்றோம். அப்படியெல்லாம் பாராட்டப்பட்ட ஜனாதிபதி அவர்கள் திடுதிப்பென கடந்த அக்டோபர் 26 தேதி புதிய பிரதமரை யாருக்கும் தெரியாமல் தெரிவு செய்து விட்டார் என்றால், அப்படியாக பாராட்டப்பட்ட உயர்ந்த நிலையில் இருந்து பார்க்கப்பட்ட ஜனாதிபதி அவர்கள் இப்படியான ஒரு செயலை செய்வதற்கு இந்த ஜனாதிபதித்துவ முறைதான் அவரை தூண்டியிருக்கின்றது. ஏனென்றால் பதவிகள் அதிகாரங்கள் கிடைக்கின்ற போது ஒரு நல்ல மனிதர்கள் கூட எப்படி மாறுகின்றார்கள் என்பதை பார்ப்பதற்கு இது ஒரு சிறந்த உதாரணமாக அமைந்திருக்கின்றது. எனவே இவ்வாறு இந்த பதவி நீக்க பதவி நீக்கமும் புதிய பதவியை கொடுக்கின்ற ஒரு தன்மையும் காணப்பட்டது. இந்த நிலைமை நிச்சயமாக எங்களால் ஏற்றுக்கொள்ள முடியாத ஒரு நிலைமையாக காணப்பட்டது. ஜனநாயகமா பணநாயகமா, மக்கள் ஆணையா மன்னன் ஆணையா என்கின்ற ஒரு ஒரு போட்டி ஒன்று காணப்பட்டது. அந்த போட்டியில் மக்கள் ஆணை வென்று இருக்கின்றது, அதேவேளை ஜனநாயகம் வென்றிருக்கின்றது. இவ்வாறு வெல்வதற்கு நீதித்துறை எங்களுக்கு ஒரு பக்கபலமாக இருந்திருக்கின்றது, நீதியை வழங்கியிருக்கின்றது என்று பார்க்கின்ற போது நீதித்துறையின் சுயாதீனத்தன்மை வரவேற்கத்தக்கதாகவும் பாராட்டத்தக்கதாகவும் அமைந்திருக்கின்றது. நீதித்துறையும் சுயாதீனத்தை இழக்கக்கூடிய ஒரு நிலைமை இருந்திருந்தால் இந்த நாட்டில் என்ன நிலை ஏற்பட்டிருக்கும் என்பதை நாங்கள் சொல்லில் அடங்க முடியாத அளவுக்கு வர்ணிக்க வேண்டியிருக்கின்றது. அதேவேளை இன்னொரு விடயத்தை சொல்ல வேண்டும். ஜனாதிபதியை பதவியிலிருந்து நீக்கின்ற ஒரு முறையை நீங்கள் எடுத்து பாருங்கள். ஜனாதிபதியை பதவியில் இருந்து நீக்க வேண்டுமாக இருந்தால் பாராளுமன்றத்தில் குற்றப்பிரேரணையை கொண்டு வர வேண்டும். அந்த பாராளுமன்றத்தில் குற்றப்பிரேரணையை நாங்கள் சுமத்திய பின்னர் அது 3/2 பெரும்பான்மையோடு நிறைவேற்றப்பட வேண்டும். அவ்வாறு நிறைவேற்றப்பட்ட பிரேரணை உயர்நீதிமன்றத்திற்கு கொண்டு செல்லப்பட வேண்டும். உயர்நீதிமன்றத்திலும் ஜனாதிபதி குற்றமிழைத்திருக்கின்றார் என்பது நிரூபிக்கப்பட வேண்டும். அதற்கு அடுத்ததாக மீண்டும் பாராளுமன்றத்திற்கு கொண்டு வரப்பட்டு 3/2 பெரும்பான்மையோடு நிறைவேற்றப்பட்டால்தான் ஜனாதிபதியை பதவியிலிருந்து விலக்கலாம் என்கின்ற தன்மை காணப்படுகின்றது. ஆகவே பிரதி சபாநாயகர் அவர்களே, இந்த நிலையில் ஜனாதிபதியை பதவியிலிருந்து நீக்குவது என்பது கல்லிலிருந்து நார் உரிப்பது போன்றும் உரித்த நாரினை திரித்து மலையை கட்டி இழுப்பது போன்ற ஒரு நிலையாகத்தான் காணப்படுகின்றது. எனவே குற்றம் இழைக்கின்ற தவறுழைக்கின்ற ஜனாதிபதிகளை கூட அவர்களது நிலையில் இருந்து அகற்றுவது என்பது கடினமாக இருக்கின்றது. ஆனால் ஜனாதிபதி நினைத்தால் பாராளுமன்றத்தை இலகுவாக கலைக்கக்கூடிய ஒரு தன்மை 19வது திருத்தத்திற்கு முன்பிருந்தது. எனவே இப்படியெல்லாம் நாங்கள் ஒட்டுமொத்தமாக கூட்டி பார்க்கின்ற போது இந்த ஜனாதிபதித்துவ முறை எங்களுக்கு தக்க பாடத்தை புகட்டியிருக்கின்றது. எதிர்கட்சியாக இருக்கின்ற போது ஜனாதிபதித்துவ முறையை வெறுக்கின்றவர்கள் ஆளுங்கட்சியாக வந்ததன் பின்னர் அந்த ஜனாதிபதித்துவ முறையை ஆதரிக்கின்ற ஒரு போக்கும் காணப்படுகின்றது. இப்படி பார்க்கின்ற போது எதிர்கட்சியில் இருக்கின்ற போது கசக்கின்ற அந்த ஜனாதிபதித்துவ முறை ஆளுங்கட்சியாக வருகின்ற போது இனிக்கின்ற தன்மை காணப்படுகின்றது. சாதாரண மனிதர்களை கூட ஒரு சர்வாதிகாரத்தை நோக்கி செல்வதற்கு அது வழிகோலுகின்றது. எனவே எமது நாட்டில் நாங்கள் பெற்றுக்கொண்ட படிப்பினையின் அடிப்படையில் நாங்கள் தொகுத்தும் பகுத்தும் பார்க்கின்ற போது இந்த ஜனாதிபதித்துவ முறை இலங்கையில் ஒரு சமாதான யுகத்தை ஏற்படுத்தவில்லை, நாட்டை அபிவிருத்தி செய்யவில்லை, பொருளாதார ரீதியாக சமூக ரீதியாக நீதி ரீதியாக அதனை வெற்றி கொள்ளவில்லை. எனவே இந்த 40 ஆண்டுகளும் இந்த ஜனாதிபதித்துவ முறை எமக்கு நன்மை செய்ததை விட தீமைகளைத்தான் அதிகமாக செய்திருக்கின்றது என்ற அடிப்படையில் பார்க்கின்ற போது இந்த ஜனாதிபதித்துவ முறையை ஒழித்து கட்ட வேண்டும் அல்லது ஜனாதிபதித்துவ முறையை நீக்க வேண்டும் என்பதுதான் சாதாரண மக்கள் நிலையிலிருந்து அந்த மக்களால் தெரிவு செய்யப்பட்ட பிரதிநிதிகளின் நிலைமையும் இதுவாகத்தான் இருக்கின்றது என்பதை கூறிக்கொண்டு இன்னும் ஒரு விடயத்தை சொல்லுகின்றேன். இந்த அசாதாரணமான நிலை 50 நாட்கள் நிலைத்தது. அந்த காலத்தில் சில நடக்க முடியாத சில செயல்பாடுகள் கூட நடைபெற்றது. மட்டக்களப்பில் பவுனதீவு என்கின்ற இடத்தில் 2 போலீஸ் உத்தியோகஸ்தர்கள் சுட்டுக் கொலை செய்யப்பட்டார்கள். உண்மையில் அது கண்டிக்கத்தக்க ஒரு விடயம். கடமையில் ஈடுபட்டுக் கொண்டிருந்த ஒரு தமிழ் போலீசாரும் ஒரு சிங்கள போலீசாரும் சுட்டுக் கொல்லப்பட்டிருந்தார்கள். இதனை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். இப்படியான செயற்பாடுகள் நடக்கக்கூடாது. ஆனால் அந்த அசாதாரண காலம் நடக்கின்ற போதுதான் அந்த நிலைமை ஏற்பட்டது. என்றால் அங்கு ஒரு சுமூகமான நிலை காணப்பட்டது. அதனை அடுத்து 2 முன்னாள் போராளிகள் கைது செய்யப்பட்டார்கள். சர்வானந்தன் என்கின்றவரும் ராஜகுமாரன் என்பவரும் கைது செய்யப்பட்டிருக்கின்றார்கள். இவ்விருவரும் தலா 5 பிள்ளைகளின் ஒரு குடும்பஸ்தர்களாக இருக்கின்றார்கள். அவர்கள் கைது செய்யப்பட்டு இன்று 20 நாட்கள் கடந்து செல்கின்றன. ஆனால் யார் குற்றவாளிகள் என்பது கண்டுபிடிக்கப்படவில்லை. நிச்சயமாக குற்றம் உழைத்தவர் கைது செய்யப்பட வேண்டும், அவர்களுக்குரிய தண்டனைகள் வழங்கப்பட வேண்டும் என்பதில் நாங்கள் உறுதியாக இருக்கின்றோம். எனவே இந்த நாட்டை குழப்புவதற்கு கூட இப்படியான அப்பாவியாக இருந்த அந்த 2 போலீசார் பலிகொள்ளப்பட்டிருக்கின்றார்கள். எனவே நான் கேட்டுக்கொள்வதெல்லாம், இந்த நிறைவேற்று ஜனாதிபதித்துவ முறை எவ்வளவு குறுகிய காலத்தில் ஒழிக்கப்பட முடியுமோ அதனை செய்ய வேண்டும் என்று கூறி எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. கௌரவ எட்வர்ட் குணசேகர் மந்திரித்துமா புதுமாறி வினாடிதாக.
ஸ்துதி கருணயோஜக தானாகத்துமணி அப்பே நலிந்த ஜாதிஸ மந்திரித்துமா மே பார்லிமெண்ட் ஈயகினாப்பு சபாவு கர்த்தவியன யோஜனாவட்ட அப்பட கதாக்கிரன் லபீம மே அவஸ்தாவை சுதுசு கீனிக அப்படி தேரென்னே ஏ யோஜனாவகினாவித் மே அவஸ்தாவே ஐக்கியனிக அப்படி ஹிதாமதலமாய் ஏக்கியான்னே மைத்ரிபால சிறிசேன ஜனாதிபதித்துமா அர ஈட்டக்கலிம் போதின கதாக்கலா வகே மே ரட்டே ஜனாதிபதி ஹரிட பத்வித்தி இத்துமா கியப்பு தேவல் இத்துமா சோபிதாம் துரங்கே மரணேதி மே அப்பத்வியம் உற்சவேதி கருப்பு கதாவலதி வகே ஹெசருணா நாங் மங்கித்தானே டாக்டர் நரேந்திர ஜெயதிஸ் மந்திரித்துமாட்ட மே சபாட்ட மேம யோஜனாவை கேன்னு வெய் கீழ எஹம ஹெசரிச்ச நெத்தினிசா தமாய் ஏம சிதுவிச்ச நெத்தினிசா தமாய் அது எத்துமாட்ட மே மே யோஜனாவை கேன்னுனே அத்தனம மீட்ட அவரது 40 கட்ட காலிங் தமாய் மே விதாயக ஜனாதிபதி கிரமே மம தன்ன ஹட்டியட்ட மே ரட்டே ஆரம்ப உனே 78 வியவஸ்தாவிதி இதா மிதாத்துல சிதுவீம் திஹ பலத்தி ஏ கால வெத்தி மங்க இசரா பிட்டு இன்னும் மே காமினி ரொக்குகே அப்ப ஹிட்டபு அமைத்துமாத் மே கவுருத் தண்ணவா ஏ காலட்ட கெலபென தியாக் எதுமா கினாவே 77 லொக்கு பிரளியாக் மே ரட்டே தேசபாலனிக வசையும் சித்த கரான சித்த உணா இசா இத்துமலகே ஏ யோஜனா ஆரம்பேதி இத்துமல கியூவா இதா சிட்டம மே ரட்டே கிசியாக் உனே நெஹே கீலா மங்க ஏக பிலிகானே நெஹே மே ரட்டே விதாயக ஜனாதிபதிவரே அவசிய காலியாக சா ஏட்ட சுதுசு புத்கலே வாடிவில ஹீட்டியா இத்தன ஏ கால சீமாவ துல மே ரட்ட திபுணு தத்துவம் உடட கான விசால வசையின் திபுணு சங்வர்தன கிரியாவளியட நத்தோ மே காவத் பாலனை கரான காகிவத் பெலிக பண்ணனவே ஏ விதாயக ஜனாதிபதி கிரமே கெத்தரம் தாயக உனாது கீனக தேசபாலனே தன்ன இத்திஹாச தன்ன மத்தியத்த ஹித்தன கெனகுட்ட ஓன கெனகுட்டும தேரினோம் இது வாமான்சிகாயாய் கியாகன்ன வாமான்சிகாயட்ட ஜேஆர் ஜாதன் மத்துமா மொனவாகி நாவத் ஏகட்ட விருத்த உணா சமஹரு விவேச்சனை கரணாய மொனவா கலத் ஹொந்தாக் ஏக விவேச்சனை கரணாய ஹிட்டியா இனிசா ஏகட்ட விவித கதா கிவ்வா இது சபி தன்னு 94 சந்திரிகா குமார்துங்க மெத்தினிய ஜனாதிபதி வேத்தி மே ஏ ஏ மே மே ஏக மங்கிதான ஜனதா முக்தி பிரேமட்ட பொறந்துவாக் துண்ணா அபேட்சகே குகே சந்தில்லிம நவத்தாண்ட பவா மிதாயக ஜனாதிபதி கிரமே அஹோசி கரணவாய் கீலா நமுத் ஏக சித்த உணே நெஹே மம தன்ன ஏக பிலிபந்த மட்ட வெடி கதா கரான மம பலாபொருத்துவானே நெஹே எஹம கலாகனாபு கால சீமாவ துல விசேஷேன் நவதவதாவாக் 2015 ஜனவரி 8 வெத்தி மீரட்டே இத்தாம அவசியதாவாக் ஏத்தி உணா மே ஜனாதிபதி மிகுகே ஹசிரீம பிலிபந்தவ மீரட்டே ஏத்தி வேலா தீன விவித பத்திவல விபத்தி கிசிம் ஏ விபத்தி வலின் கலவா கான ஏ ஜனாதிபதி கம வினாஸ் கரான ஏனிசா தமாய் அபி கௌரூத் எகத்து வேலா பொது அபேட்சகேக்கு ஹட்டியட்ட அபி மே இஸ்லா மதக் கர்பு ஜனாதிபதி வரா மீரட்ட பத் கரகத்தே ஏ பத் கர கனீமேன் போஹோ ஏ சஹன சனசில சுசும் ஹெலுவா அது அப்பிட ஆய் பாலக் மே ரட்ட இத்தாம வெதகத் லோகே பிலிகான உச சடக் பாட பத்துனா எஹம ஜனாதிபதி கனே அப்பிட லபுனாய் கீலா இதிங் ஏக அர மீட கலின் கதா கர்பு அப்பி டிஎன்ஏ மந்திரித்துமா கதா கிரோ வகே அப்பி கௌருத் ஏ பிலிபந்த இத்தாம சதுடுனா மம் மீட பசே ஜனாதிபதி கனேக் வெனி நெஹே ஜனாதிபதி கம கீன எக நெவே மட தியன் மே ரட்ட ஹதன எக மம பராக்ரம சமுத்ரே மே அவுருது பஹிம் பசே கிஹிங் வாடி வெலா ஏ பத்த பலாகன ஏ ஹுலங் வதி வதி இன்னோ மிசாக் மம வென தேகட யான்னி நெஹே கீன பிரகாசே எதுமகே சமஹார பத்திரவல அபி தக்க கீவிலா திபுனா இதி ஏக இதா வெதகத் தியாக் முகத தமம் பலாபொருத்துவக் வெனி நெத்தம் தமம் ரஜகம கீன கேஹம லோகோட ஒலுவட கானி நெத்தம் ஏகெங் ஃபட்டர் பாடுவக் வென்னே அர பலே பிலிபந்த அர மெதுமத் ஏ ஏ விக்ரஹ கலா பலே மொனதரம் பயானகத கீரா இதரே பலே பயானக நோவென தத்தர தமாய் ஜனாதிபதி வர ஹசருனி இதி ஏஹம பியவரங் பியவர 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 அவில்லா மீரட்டே அவாசன ஆவட்ட மமனங்க மீரட்டே அவாசன ஆவட்ட මේ රටේ එක්සත් ජාතික පාක්ෂික උනුවේ මුළු මහත් මැදිහත් හැම දේශපාලනය දන්න ඡන්දදායකයෝ විශාල පිරිසක් එකතු වෙලා තමයි අපි ජනවාරියට මේ පත් කරගත්තේ ජනාධිපතිවරයෙක්. ඒ බලාපොරොත්තු වල කිසිම තැනක ව්‍යාජ දේවල් හිත්වල තිබුණේ නැහැ. හැම කෙනෙක්ම අවිවාජව තමයි කටයුතු කළේ. හැම කෙනාම එකට එකතු වුණේ ඒ නිසා. හැම කෙනෙක් විශ්වාස කෙරුවේ නැහැ එදා හිටපු ජනාධිපතිවරයා පරද්දන්නට. ඒ පොළොන්නරුවට පමණක් සීමා වෙච්ච මන්ත්‍රීවරයෙකුට පුළුවන් වෙයි කියලා. නමුත් මිනිසුන්ගේ උවමනාවක් තිබුණා මේක වෙනස් කරන්න. ඒ උවමනාව තමයි කළේ. නැත්තම් කවුරුහරි හිතනවා නම් ඒ ඉදිරිපත් වෙච්ච කෙනාගේ දක්ෂකම උගත්කම බුද්ධිය දේශපාලන හැකියාව නෙවෙයි සැලකුවේ. එතෙන්දි ඉදිරිපත් වෙච්ච කෙනා පොදු අපේක්ෂකෙක් හැටියට එතුමා වෙනුවෙන් ඒ වෙනුවෙන් තමයි කටයුත්ත කළේ. නැතු ඒ නමට නෙවෙයි කළේ. එතකොට ඒ කටයුත්ත කරලා ඔහු එතන වාඩි කෙරෙව්වා. ඔහු වාඩි කරවලා එතෙන්දි මැදිහත් වෙච්ච කවුරුත් දන්නව ඔබතුමත් දන්නවා මාදුලා සෝවිත හාමුදුර විශාල වශයෙන් කැපවීමක් කළා. ඉතින් එතනින් ගත්තාම ඒ හා සමාන මේ රටේ විශාල ඉතාම මධ්‍යස්ථ මතධාරී විශාල පිරිසක් ඒකට එකතු වුණා. අපේ අද වර්තමාන අගමැතිතුමා එදා විපක්ෂ නායකතුමා හැටියට අපේ පක්ෂයේ සියලුම දෙනා එකතු කරගෙන 100%ක් නොවේ 100,000කින් සහයෝගය දීලා තමයි අපි එදා ජනාධිපතිතුමා වාඩි කරගත්තේ. අර මීට ඉස්සර කිව්වා වගේ අපිට මේ විදාග ජනාධිපති ක්‍රමයේ විශාල හානි ඔය 94න් පස්සේ ගොඩක් සිද්ධ වුණා. අද නිවැරදි ලෙස ඒවා සමාව ඇද හිටියත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මම්ම පත් වෙච්ච 2006 පාර්ලිමේන්තුවට මම ඊට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ කිව්වා 2006 ඔබතුමත් මං හිතන්නේ හිටියා 2006 අවසන් වෙන්න කලින් අපිට ඒ පාර්ලිමේන්තුව විසිරෙව්වා. අර 225ක් පත් කරගත්තේ අර එක පුද්ගලයෙකුගේ අදහසෙන් ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් තත්ත්වෙන් එදා ඒක විනාශ වුණා. ඊට පස්සේ අපි 2001 නැවතවතාවක් මේ පාර්ලිමේන්තුවට අවිලා 2004 ආයෙ විසිරෙව්වා. මේ කවුරුත් දන්නවා. ඒත් මේ විදාග ජනාධිපති ක්‍රමයේ තියෙන අයුතු ශක්තිය පාවිච්චි කිරීම නිසා. නැතු ඒක එහෙම එකක් තිබුණේ නැහැ. අයුතු ශක්තිය පාවිච්චි කිරීම නිසා. ඒතරේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු එදා බිඳ දැම්මා. කවුරුහරි හිතනවා නම් එඩ්වඩ් ගුණසේකරගේ හරි මෙන්න තවත් කෙනෙකුගේ හරි මන්ත්‍රීකම අහෝසි වෙච්ච එක නෙවෙයි මම මේ කියන්නේ. ඒක බිඳ දැම්මා රටේ ජනතාවගේ. නමුත් අපි ආයෙපත් වෙලා ඇවිල්ලා නැවතවතාවක්ම 2015 අපිට ඒ දේම සිද්ධ කළා. ඉතින් ඒ සිද්ධ කිරීම තුළ රටේ ජනතාවට දුන්න පොරොන්දු රටේ ජනතාවගේ බලාපොරොත්තු සියල්ලම කඩ කළා. ඒ කඩ කිරීම රටක නායකයෙකුට තරම් සුදුසු නෙමෙයි කියන එක මේ රටේ හැම කෙනෙක්ම පිළිගන්න ඕන. මේක යම් යම් කොටුවලට කොටු වෙලා ඒ ඇයට හිතන්න පුළුවන් හොඳ වැඩේ උන්ට උනේ ඕකලව නවත්තන්න ඕන ආණ්ඩුව විසිරවන්න ඕන ඒගොල්ලන්ගේ ගමේ භාෂාවෙන් මේක කියනවා ඇති. නමුත් රටක් ඉදිරියට අරයි යන්න එහෙම ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. එහෙම ක්‍රමයක් නැහැ. රටක පාලනයක් යම් ආකාරයකින් නැවක් දියත් කරුවම ඒක ඉබේ දියත් වෙලා ඒක යද්දී තමයි ඒක ක්‍රියාත්මක වෙවි යන්නේ. උතල මේක අතරමඟදී මේක ගිල්ලවපුවම අද සිද්ධ වෙච්ච හානිය ඔබතුමා විතර නෙවෙයි මුළු මහත් රටේ හැම කෙනෙක්ම දන්නවා. සර් ඒක විශාල පාඩුවක්. ඒ නිසා තමයි මම මේ විදායක ජනාධිපති ක්‍රමයේ එදා හොඳට පවත්වාගෙන ආපු දේ අර ඇන්නම් පෙර මැතිතුමාලා කොල්විනාර සිල මැතිතුමාලා මේක විග්‍රහ කරපු ආකාරයට නුසුදුසු තැනකට ගොහින් අද මේ රටට මේ විච්ච විනාශය. ඔබතුමාට කියන්න මත අවශ්‍ය ඒ තුලින් මේ රටේ අසිෂ්ඨභාවය කොයිතරම් සහ ශිෂ්ඨභාවය දෙපැත්තක් හැටියට දැක්කද? මේ පාර්ලිමේන්තුවේ සිදුවීම ඉතාම අසිෂ්ඨ විදිහට සිද්ධ වුණා ඉදන්. ඒ එතනින් ගලාගෙන ආපු දේශපාලන අර පහත් දිය දහරාව තමයි මේ හැමතරටම ගියේ. ඒ තුලින් අර මිරිස්කුඩු ඉහපු එක ඔය ඔබතුමා වාඩි වෙලා ඉන්න ඉතාම මේ රටේ ඉතාම උසස් ලෙස සලකන කථානායක අසුන ඔතකර මේ සෙන්කෝලය ඒ වගේම අර ජයග්‍රහණ පෙරේර ඇමතුමාලා වගේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු උන්වට මිරිස්කුඩු ගහිල්ල මේ හැම එකක්ම ගත්තාම එපමණක් නෙවෙයි බයිබලයේ විසිකිරිල්ල ඔතන මේ ඔය තියෙන උපකරණ කඩා බිඳ දැමිල්ල මේ හැම එකක්ම අර පහත් ක්‍රියාවල අසිෂ්ඨ ක්‍රියාවල ලකුණු මේ රටට පෙන්නුවා. ඒතර අද රට දකින්නවා ශිෂ්ඨ සහ අසිෂ්ඨ කියන පැති දෙකක්. එතනින් එහාට තමයි අද අපිට යන්න වෙන්නේ. ඒ ශිෂ්ඨ අසිෂ්ඨ භාවය අධිකරණයෙන් අපිට පෙන්න දුන්නා ඔතනටද අපි යන්න ඕන කියන එක. මේ රටේ නිවැරදි නිදහස් අධිකරණයකින් අපිට පෙන්න දුන්නා. ඔතකට ඒ හැම දෙයක්ම ඇවිල්ලා ඒ විදායක ජනාධිපති ක්‍රමයේ බලතල නිසා ඇති වෙච්ච දේවල් වල මේ වැරදි ප්‍රතිඵල තමයි අද අපිට එදා දැක්කේ. ඒ නිසා අද රට ඔබතුමා දන්නවා පහුගිය ගෝල්ඩ් ෆේස් පිටියට ආපු ජනගහණය. ඒ ජනගහණය ආවේ අපි එක්කන් ආවා තමයි. හැබැයි අපි එක්කන් එන්න මිනිස්සු පෙළඹුණා. අපිට කලින් එහෙම එක්කන් එන්න බෑ. එකම මිනිස්සු කොටස එදා එන්න බෑ කියන මිනිස්සු ඇයි අද ආවේ? අපි ගෙන්නන්න හිටපු ප්‍රමාණයට වැඩි එන්න ආවේ ඇයි? එදා කොල්ලු පිටියේ ලිප්ටන් වටරවුමට ආපු ජනගහනයයි ඊට කලින් මෙතුමලගේ ඔය පොහොට්ටුව පක්ෂෙන් කොළඹකට ආපු ජනගහනයේ වෙනස දැක්කද? මේ රටේ වැඩිම බේබදු බීමත් මිනිස්සු සහභාගී වෙච්ච රැස්වීමක් තමයි එදා තිබුණේ. ඔබතුමලා දකින්න අර කිරිබීලා බඩේලීගේ මිනිස්සු ඇති වුණේ. නමුත් එදා කොල්ලු පිටියට ආවේ අපි කවුරුවක් ගෙනාවේ නැහැ. බස්වල ආවේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ආවේ. මේ රටේ මධ්‍යස්ථ මතධාරීන් ඇවිල්ලා මේ අපරාධයට, මේ අසාධාරණයට එරෙහි කෙලින් හිටියා. ඉඳගෙන එතනින් තමයි අද මේ රට මෙතෙන්ට යන තරම් හයියක් ඇති වුණේ. ඒ නිසා අද සිෂ්ඨ අසිෂ්ඨ වර්ග දෙකකට මේ රටේ මිනිසු වෙන්ුණා. ඒ නිසා මම ඔබතුමා මාර්ගයෙන් මේ රටේ ජනතාවට මම විශේෂයෙන් මතක් කරනවා, මේ සිෂ්ඨ අසිෂ්ඨ භාවයේ හොඳට දැනගෙන ඉදිරියේදීත් ඔබතුමාලා බුද්ධිමත්ව කටයුතු කරන්න. එහෙම කටයුතු කිරීමට අපි අපේ පක්ෂ නායකීට අපි බල කරනවා. මේ පක්ෂ තුල එවැනි වැරදි සංවිධායක උපත් කරන්න බෑ. මේ පක්ෂ තුල වැරදි තීරණ ගන්න බෑ. අපි මෙතෙක් අරගෙනත් නැ බොහොමයක් ගත්තායි කියනවනම් ඒ ගත්ත තීරණ තව තවත් අපි වැරදි නිවැරදි කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද මේ රටේ ජනතාව ඉතාම ඉහළ බුද්ධි මට්ටමකට, ඉතාම ශිෂ්ට සම්පන්න මට්ටමකට අද නැවතපත් වුණා. අපි මොන ආර්ථිකයෙන් වැටුණත්, මොන දේ නොලැබුණත්, ඩොලරය කොච්චර ඉහට ගියත් ලෝකයේ තියෙන නීතිගරුක රටක් බවට අද අපි පත් වෙලා තිබෙනවා. ඉන්සා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක අපිට සියල්ලටම වැඩිය වැදගත්. අපේ උපදින්න ඉන්න දරුවට, පැල්පතේ ඉඳලා මහා මන්දිරයේ ඉන්න හැම කෙනෙකුටම නිදහසේ මේ ලංකාවේ අපිට ඉන්න පුළුවන්, අද අපිට නීතිය හරියට කෙරෙනවා කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒ සිද්ධ වෙච්ච හානියෙන් අපිට ලැබිච්ච වාසිදායක තැන්වලින් මේ රටේ ජනතාව ප්‍රයෝජනයට ගන්න කියන පණිවිඩයත් විශේෂයෙන් මතක් කරනවා. මම මේ වැඩි කතා කරන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේක ගෙනාවේ ඇයි කියලා එක මේ රටේ හැම කෙනෙක් දන්නවා. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසි දෙයක් නොහිතන මේ රටේ ජනතාවක් හිටියා. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණ්ඩද කියලා මිනිස්සු හිතුවා. අද ඒ தත්ත්වයේ තියද්දී අද හැම කෙනෙක්ම පහුගිය දවස්වල තිබුණ හැම දෙයකින්ම විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවිධ තැන් කියවන්න පටන් ගත්තා. ඔය ආණ්ඩුව විසිරවන්න පුළුවන්ද? එතකොට අමාත්‍යංශ විසිරවන්න පුළුවන්ද? අගමැතිවරු පත් කරන්න පුළුවන්ද කියන එක දැන් යම් මට්ටමක ඇවිත් තිබෙනවා. අපි දන්න හැටියට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්වත් මේ දේශපාලනය ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. දැන් හැම කෙනෙක් මේ පිළිබඳ උනන්දුවක් දක්වන්න ඇවිත් තියෙනවා. ඒක තමයි මේ රටකට වෙන්න ඕන. නිකම් මේක හුදකලා වෙලා ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඇතුළේ 225ක් කොටු වෙලා ගහමරා ගන්න එක නෙවෙයි සිද්ධ වෙන්න තියෙන්නේ. රටේ ඉන්න හැම කෙනෙක්ම මේ දේශපාලනය ගැන දැනගන්න ඕන. අද ඒ තැනටත් මේ රට පත් වුණා මේ පහුගිය දවස්වල වෙච්ච දෙයින්. නිසා ඒක ඉතාම වැදගත් දෙයක්. මම කියන්නේ මේක තවදුර මේක හැමදාම මේ රටේ ඉන්න හැම කෙනෙක්ම මේක ඉදිරියට අරයන්න කටයුතු කරන්න. මම එහෙම නැත්තම් මේ රට හොඳ තැනකට, මේ රට දියුණු තැනකට, ශිෂ්ට සම්පන්න තැනකට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තත්ත්වයට අද ඇවිත් තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ලැබුණු අවස්ථාවෙන් මම රටටත් මේ විශේෂයෙන් මතක් කරන්නේ මේ දෙයින් විධායක ජනාධිපති ක්‍රමය නිවැරදි කෙනෙකුට නොලැබුණු නිසා අද අපි මේ තත්ත්වයට පත් වුණා. අපි කොහොම හරි අර එන්නම් පෙර මැතිතුමාලා කොලිනාරිසිල මැතිතුමාලා කිව්ව වගේ ඉදිරියේදීත් එහෙම වෙන්න පුළුවන් නිසා මමත් අනුමත කරනවා ඩොක්ටර් නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන අපේ යෝජනාව මේක මෙතන තියෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි අද ඉඳලා හෙට මන්ත්‍රීකම් නැතුව යන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුව ඉඳලා අපි එවැනි මේක අනුමත නොකරපු මිනිස්සු හැටියට මමත් මේකට එක්වෙනවා කියලා කියමින් මගේ වචන ස්වල්පිනීමක් කරනවා.
බොහොම ස්තුතියි.